ගරු සුනිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මිනිත්තු 13ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසන ආරණ්ඩ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකාවේ දුප්පත් පවුල්වල දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා රුපියල් 6000ක් ලබා දීම සඳහා පරිපූර්ණ ඇස්තමේන්තුවක් වෙනුවෙන් මගේ පළමු අදහස් දැක්වීම කරන්න ලැබී මම සතුටු වෙනවා. අපි එහෙම කරන්නේ දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි දැඩිසේ විශ්වාස කරනවා. අපේ රට ගොඩනගනවා නම්, අපේ රට ඉදිරියට ගෙන යනවා නම්, ඒ කෙරෙහි වඩාත්ම වැදගත් වන, වඩාත්ම තීරණාත්මක සම්පත මානව සම්පත. ලෝකේ අර්බුදයට ගිය සියලුම රටවල් ඉබේ ගොඩනැගිලා නෑ. ඒ රටවල් ගොඩනගලා තියෙන්නේ ඒ රටවල ජීවත් වෙච්ච, ඒ රටට දැඩිසේ ආදරය කළ ඒ රටේම ජනතාව. එනිසා ඒ රටේ ජනතාව ගොඩනගන්න තියෙන ප්‍රධානම ක්‍රමය තමයි ඒ රටේ අධ්‍යාපනය. අන්න ඒ නිසා තමයි අපි අධ්‍යාපනයට වැඩි බරක් දාලා අපේ ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්නේ, අපේ දැක්ම සකස් කරලා තියෙන්නේ. ඒ වුණත් නිදහසෙන් පස්සේ දශක හතහමාරක් ගෙවන මොහොතේත් අපි තවම ලාංකික අධ්‍යාපනයේ මේ බරක් දෙන්න හදන්නේ අපේ පාසලට දරුවන් ගෙන්නා ගන්න, ඒ වගේම පාසල තුල ළමුන් රඳවා ගන්න. නමුත් මේ වෙනකොට ලෝකේ අනිත් රටවල් 21 වසරට අවශ්‍ය අධ්‍යාපනය ගොඩනගාගන්නේ කොහොමද කියලා මෙවැනි වැදගත් වේදිකාවල කතා වෙන්නේ. නමුත් අපිට ඒක එසේ කරන්න වෙලා තියෙනවා. මම පොඩි උදාහරණ කීපයක් කියන්නම්. අපි දන්නවා මේ මෑත දශකය තුල ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයේම තොරතුරු අනුව පළමු ශ්‍රේණියට ඇතුළත් වෙන ළමුන් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2015 323,337ක් පළමු ශ්‍රේණියට ඇතුළත් වෙනකොට 2023 287,639යි. මේ අඩු වෙලා තියෙන ප්‍රමාණය 35,698ක්. අපි දැන් හොයලා බලන්න කාරණයක් තියෙනවා. ඇයි මේක මේ දරුවන්ගේ ඉපදීම අඩු වෙලාද? එහෙම නැත්නම් ඉපදුණු දරුවන් අධ්‍යාපනයට ප්‍රවේශ වීම අඩුවක්ද? එහෙම නැත්නම් රජයේ පාසල් අධ්‍යාපනය කෙරෙහි විශ්වාසය බිඳවැටීමක්ද? මම දන්නවා මේ 35,698 ඒ කොටසක් හරි මේ දරිද්‍රතාවය නිසා පාසල් වලට ප්‍රවේශ වෙන්නේ නැහැ කියලා. ඒ වගේම පාසල් වලට ඇතුළත් වුණත් ඒ අධ්‍යාපනය ජයග්‍රහණ ලබා ගන්න නැත්නම් ජීවිතේ ගොඩනගා ගන්න නම් අධ්‍යාපනය තුළ සහභාගීත්වය රැඳීටීම කරන්න ඕනි. කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරුම අනුව 2023 වර්ෂයේ පාසල් අතහැර ගිය සිසුන් ප්‍රමාණය පළාත් විදිහට මෙහෙම ගන්න පුළුවන්. බස්නාහිර පළාතේ 10,404ක්, මධ්‍යම පළාතේ 5,829ක්, දකුණු පළාතේ 6,427ක්, උතුරු පළාතේ 3,512ක්, නැගෙනහිර පළාතේ නමදාස් දෙසිය හැත්තතුනක්, වයම් පලාතේ පන්දාස් නමතිය හැත්ත පහක්, උතුරුමැද පලාතේ හාර්දස් පනස් එකක්, ඌව පලාතේ තුන්දා සැට අතරක්, සබරවුම් පලාතේ තුන්දා සයිසිය දහයක්. සමස්ත ලංකාම ගත්තොත් පනස්දා තුන්ති හතලිස් පහක් පාසල් අතහැරල ගිහිල තියෙනවා. මේ පාසලට අධ්‍යාපනය සඳහා එළැඹි අය විසවිසතුනේ දෙලක්ෂ අසුහත්දා තුන්තිය හයතිය තිස්නමයක් පාසලට එනකොට පද්ධති හිටපු අය පනස්දා තුන්ති හතලිස් පහක් ගිලිහිලා ගිහිල්ල තියෙනවා. ඒ අධ්‍යාපන පද්ධතියේ ඉන්න අයට රැඳීඳීම සඳහා තියෙන බාධාවන් අන්න ඒ පාසල හැරයන අයට කොයිතරම් අස්සැසීමක් වෙයිද අපි දෙන්න යන මේ රුපියල් 6000ක දීමනාව. ඒ විතරක් නෙවෙයි, මේ පාසල් වලින් අධ්‍යාපනය ගත්තොත් මම මේ ශ්‍රේණි වශයෙන් අරගෙන පොඩ්ඩක් විග්‍රහ කරගත්තා. විශේෂයෙන් නමේ පන්තියේ ඉන්න ළමුන්ගේ පිරිමි ළමුන්ගෙන් 3.15% ප්‍රතිශතයකුත්, ගෑනු ළමුන්ගෙන් 1.86% ප්‍රතිශතයකුත්, ඒ වගේම 10 ශ්‍රේණියේ ඉන්න පිරිමි ළමයින්ගෙන් 4.1% ගැහැණු ළමුන්ගෙන් 2.85% වගේ විශාල ප්‍රතිශතයක් මේ පාසල් පද්ධතියෙන් ඉවත් වෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි දන්නවා ග්‍රාමීය ආර්ථිකයත් එක්ක බැඳලා ඉන්න මේ දරුවෝ බොහෝ වෙලාවට ගෙදර ආර්ථික කටයුතු වලට උර දෙනවා. මේ 9-10 වගේ පන්ති වලට නැත අවුරුදු 14-15 වෙනකොට මොවුන් පාසල අර යන්නේ කැපැත්තෙන් නෙවෙයි, දෙමාපියන්ගේ ආර්ථිකයට උර දෙන්න. අන්න ඒ නිසා එවැනි දරුවන් පාසලේ රඳවා ගැනීම සඳහා මෙවැනි ප්‍රදානයක් ලබා දීම වඩාත් හේතු වෙනවා ඇති. මේකත් එක්කම කතා කරන්න ඕනි සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. අපි මේ අධ්‍යාපනයේ කතා කරන්නේ මේ දුගී දුප්පත්කමත් එක්ක දරුවන්ට අවශ්‍ය පොත්පත් ලබා ගැනීම සම්බන්ධ ගැටලු විතරයි. ඒ හා සමාන ගැටලුවක් මේ කට්ටියගේ පෝෂණය සම්බන්ධෙත් තියෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්තත් එක්ක මම පොඩ්ඩක් මේ ගැන කතා කරන්න ඕනි. 2016 ගත්තොත් මේ පාසල යන වයසේ දරුවන්ගේ මිටිබවට අදාළ ප්‍රතිශතය 7.7%. ඒ වගේම කුෂභව තියෙන තත්ත්වයේ ඉන්නවා 20.45%. 2017 ගත්තොත් මිටිබව තත්ත්වයට ඉන්නවා 7.3%. ඒ වගේම කුෂභව කියන තත්ත්වයට ඉන්නවා 17.4%. 2018 ගත්තොත් මිටිබව 4.8%, කුෂභව 18.6%. 2019 ගත්තොත් මිටිබව 5.1%, කෘෂභව 18.1%. 2020 ගත්තොත් මිටිබව 5.6%, කෘෂභව 17.3%. මෙන් මේ කෘෂභව 2022 19.5 ඉඳලා 2023 වෙනකොට 121 දක්වා නැගිලා තියෙනවා. එනිසා අපිට මේ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් ඉන්න ඔබට යමි ඔවුන්ගේ පෝෂණය ගැනත් ඉදිරියේදී බලන්න වෙනවා. අපි ඒ ගැන වැඩසටහනක් දැනටමත් අපි පාසල් ළමුන් සඳහා දෙන දිවාහර වැඩ පිළිවෙල අඛණ්ඩව යන විතරක් ඒක නොලැබෙන අයට දෙන්නත් ඕනි බව මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ අධ්‍යාපනයේ සහභාගිත්වය අපිට පෙන්නුම් කරන සුවිශේෂී සාධකය තමයි ඒ පාසල්වල ඉන්න දරුවන් ප්‍රසිද්ධ විභාගවලදී දක්වන ලද සාධනය. මෑතක අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ගත්තත් අපි කියනවා සමත් ප්‍රතිශතය 75% කියලා. නමුත් අපි හිතන්න ඕනි සාධකයක් තියෙනවා. පද්ධතියේ ඉන්න ළමයි හැම 4 දිනකින්ම එක්කෙනෙක් අසමතුන් විදියට අපි එළියට යනවා. උසස් පෙළදීත් ඒ වගේම තමයි. උසස් පෙළට තෝරාගන්නේ සාමාන්‍ය පෙළ අමතුන්.
ගරු මන්ත්‍රීතුමා, තව මිනිත්තු දෙකක කාලයක් තිබෙනවා.
ඉසුදී මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි, මම මේ කතා කළේ උසස්වලට තෝරාගන්නේ සාමාන්‍ය පෙළ සමතුන්. නමුත් ඔවුන්ගෙනුත් අපි 35% අසමතුන් විදියට එළියට යනවා. මේ අසමත්කමට ඔවුන්ගේ වෙනත් බාධාවන් වලට අමතරව දැඩිසේ මේ සහභාගීත්වය, ඒ සඳහා තියෙන ගැටලු, නැත්නම් පොත්පත් සහ පන්ති කාමරවල තියෙන තත්ත්වය, එවැනි දේවලුත් බලපානවා ඇති. තවතාව අවසන් කරන්න කලින් තවත් අවධානය යොමු කළ යුතු අධ්‍යාපනය ප්‍රශ්න කීපයක් අපි කතා බහ කරන්න ඕනි. අපි ගුණාත්මක අධ්‍යාපනයක් කරා යනවා නම් දැනට දැනුම විතරක් අගේන මේ පද්ධතියේ තියෙන ඇගේම් රටාව, ඒ වගේම නවලොවට ගැලපෙන විෂය මාලාව සකසා ගැනීම ආදී ඒ පැතිවලට අවධානය යොමු කරමින් අපි ඉදිරි අධ්‍යාපනය ගොඩනගා ගන්න ඕනි. ඒ වගේම තමයි අධ්‍යාපනය කියලා කියන්නේ මානව ක්‍රියාකාරකම් සමූහයක ප්‍රතිඵලයක්. එදෙනදී පාසලේ පන්ති ඉන්න ළමයා වගේම ගුරුවරයාට උදව් කරන ගුරු උපදේශකවරයා, ඒ වගේම අධ්‍යාපනයේ ඉතර පාසල නියාමනය කරන විදුහල්පතිතුමා හවුතුමිය, ඒ වගේම පාසල් පද්ධති නියාමනය කරන අධ්‍යාපන නිලධාරීන් ආදී මේ සියලු දෙනාගේ බලපෑම ළමයගේ ක්‍රියාවලියට එකතු වෙනවා. ඒ නිසා
ගරු මන්ත්‍රීතුමා, වේලාව අවසන්.
මෙන්න මේ අයගේ වැටු ප්‍රශ්න, සේවාව සම්බන්ධ ප්‍රශ්න ආදියද සලකා බැලමින් අපි ඉදිරියට යා යුතු වෙනවා. මගේ කතාව අවසන් කරන්න කලින් අධ්‍යාපනය පිළිබඳව කිස්සපුර පස්වැනි සියවසේ ප්ලේටෝ කියන ග්‍රීක දාර්ශනිකයා කරන ලද ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අවසන් කරනවා. ඒ ප්ලේටෝ අධ්‍යාපනය කුමක් සඳහාද කියන ප්‍රශ්නයට දීපු උත්තරය තමයි අධ්‍යාපනය පාලකයන් තැනීම සඳහාය. පාලකයන් දාර්ශනිකයන් විය යුතුය. දසක හතමාර්ග පාලකයන් එසේ නොවුවෙන් අපේ අධ්‍යාපනයට මේ තත්ත්වය උදවන කියලා ප්‍රකාශ කරන නිහඬ ස්තුතියි.